ministerial statement, Honorable Minister of Prime Minister. Ministerial statement, Honorable Prime Minister.
Thank you. Perukata, Sobat, Mula Senar Uda Mantumani, Uda Abiraj, Atikaru Janadi Pertumagi, Naikatim Pitabu, Navaraji, Samati Durat, Amatarava, Mudala, Atik Pratipati Sangarina, Mati Vari Avashi, Mavada Baragan Labuidi, Visai Dhanamini, November Masa, Visik Vini Dinai. Masa Tunakata Tadukalia, Tula Rati, Ayavaha, Muli Tatu, Pilimandava, Malabaga Turuturum, Mimakaru Parliamentary Debat Ground, Ma Tua Kaluch Daikila. Didas Dhanami, November Masa Visadakwa, Pati Rajavishin, Didahai Dhanam Varshesanda, Anumatakaratibu, Ayavas Mintula, Pratipadan Sialam Pai, even with a Tiedam Kartibuna. Inisan November, December, Masam Sanda, Emiraj is in Kurtibu, who he had some dull, Nikut Kirimata Banda Garret and Hakimuna. Anubat Kurtibu, Raja Ada and Pramania, Urupial Billion and Didas Arsi Pramani, November, Nuita, Labit Uni Rupial Billion, Igdas Asia Pomani. A December, one with a Rupial Billion, Igdas Atasia. Kotavada, Vadivina, Inisar Raja Ada, Mul Aswin to Vada. Rupial billion highest yaking, Pamana Adwilatino. Ita Hila Badu Anupata Panamami, Sam and Sekatama Pahi Balapan, Vivida Sankir and Badukramak Yatma Kertibunat, in a Badu Pratibating, Apexakala Adam Labaganim Taki Vinatibawa, on the Hadilino. Parliament to Anumatakaratibu Puniman Ayasima Vantula, Adikapoli Atate, Deshiva, Waha Vidishiva, Naila Mudalda, Labaganatibuna. Atam Vidation I have Yakutin Yatakartibu Yedan, Anumata Pratipadan Ikmati Bimensa, Vedan Tama, Dinum Gatakirim, and Haki Viti Binama. Navarajate Mimasava, Anumataka Dibu Sima Yatate, Nayamudal Ganimata, November, December Masavala, Hekiavat Bunin Han, Naila Bagan Labuat, Emamudal Vilim, Pasugi Raja gave him at Tibu Mudal gave him at a parliament to Anumataka Pratipadan Pramanavat Nahan. Epamanak Noah. Visay Visay Mul Masa Hatara Sanda, Pasugiya Raja Vising Atur Samata Gimumak Samata Kartibin Hatara, E Pratipadan Salasum Kartibune, Didas Danam Varshi Anumata Ive, Padakar Ganimin, Raja Mulika Sevavan, Pathag and Himat Pomani. E at Pratipadana Vasara Avasan of Anvita, gave him to Tibumudal, gave him to Pramanat Neh. Didas Danami, December Masa Venvita, Masa Dekat Vada Vedi Kalak, Nupiavatimun Vedam Madan Idipat Karno. Didas Dhanami, November Masa Dasavani Dina, Pratu Janadipatur Nesa, Sada, Matiwan Commission Sava, Atul Vishesh Vedam Maker, Daru Vedam Mali, Nupiwati Vedam Rupial Millionaire, Igdas Sekasi Asua Takwino, Mimvarshi, Nimit Matur and Pratti Matavasha Pratipadana Sada, Atur Samata Ginuming, Venkarati, Pramane, Amatarva, Tavat Rupial Million, Harsia, Pomanasha Tavia, Potinaba, Varta Vitibino. Rualula Aushada, Sapium Sanda, Saukya Matanche, Emma Sapium Karwant Nogoati Viedama, Rupial Visipandas, Rupial Million Visipandas, Haisi Anuahak Vinoa. Jester Puravasian Sanda, Mudalamatanche, Polisana Dare Vinwin, Bankola to give him at the Mudala Pramane, Rupial Million, Atlis Pandas, Atasia Panasayak Vinoa. Porasana Dare Vinwin, Kushikar Mamatanche, Porasapum Karwant Nopiavati Mudal Pramane. Rupial million, Visitundas, Namsia Panahakwan Hatter, Emanisa Pora Sapiumuda Adal Vitibino. Trivida Hamudavala Seva Vanta Bandagaria Mata, Yapin Raji Ayatanaha, Nikut Nar, Munodavatan Vedam Santa Nogiva at Bilpat, Vula Pramani, Rupial million, Panda Sarsi, Anuak Vino. Pahata Sandan Pragnan Vedam Santa, the Mudal Givane. Mahamarga Katitu in Idikirim Karwan Sanda, Nogavati Mudal Pramani, Rupial Million, Dahada Sarzi Athalis Namak Vino. Mahanagar Sangmardini Venuing Idikirim Karwan Sanda, Nopiavati Inka Mudal Pramani, Rupial Million, Ayada Satasi at the Dekakwino. Pasal Sangmardini Sambandi Idikirim Karwan Sanda, Nopiavati Mudal Pramani, Rupial Million, Dida Satasi Vishatrakwino. Gamperia Vyakruti, Utrupala Sangwardan, and Neva Padichi Kirim Sanda, Sapum Karun, Nogoat, Hingamudal Pramania, Rupial Million, Tunda, Sekasi Visayakino. පළාත් සභා පළාත්පාලන හා දිස්ත්‍රික් ලේකම්වරුන් යටතේ කර ඇති ප්‍රාග්ධන වියද යටතේ නියපු වූ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 3893ක් වෙනවා. ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 1990ක මුදල් නොගවා කටයුතු කර තිබෙනවා. වාරිමාර්ග ග්‍රාමීය වැඩසටහන් ආදී සඳහා දේශීය වේදම් යටතේ ඉදිකිරීමකරුවන්ට නොගවා ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 6558ක් වෙනවා. අනෙකුත් ප්‍රාග්ධන වියදම් සඳහා මාස දෙකකට වඩා කල්පිරුණු සැපයුම්කරුවන්ට නොපියවා ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 13281ක් වෙනවා. මේ අනුව පුනරාවර්තන වියදම් සඳහා රුපියල් බිලියන 101ක් හා ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් තවත් රුපියල් බිලියන 55ක ප්‍රමාණයද අදාළ ආයතන විසින් සැපයුම්කරුවන්ට ගෙවා නැහැ. ප්‍රතිපාදන ඉක්මවා වියදම් කර ඇති විශේෂ ණය ව්‍යාපෘතිවල වියදම් හා ඒ සඳහා දේශීයව වියදම් කර ඇති වියදම් රුපියල් බිලියන 211ක් වෙනවා. එම වියදම් ප්‍රතිපාදන නොමැතිව ගිණුම්ගත කිරීමට නොහැකි වී තිබෙනවා. ඒ නිසා මුළු ආර්ථිකයම අක්‍රිය වෙලා පොහොර සමාගම් පොහොර පානයන හා බෙදාහැරීමෙන් ඉවත් වෙමින් සිටිනවා. රජයේ පොහොර සමාගම් වී වගාවට පොහොර සැපයීම දුෂ්කරතා මැද්දේ හෝ සිදු කළත් අනිකුත් භෝග සඳහා ප්‍රමාණවත් පොහොර සැපයීම අඩපණ වීම නිසා සමස්ත කුෂකර්ම එම පසුබෑමකට ලක්වීමේ අවධානයකට මුහුණ දී තිබෙනවා. පිළිකා රෝහල ඇතුළු සියලු රෝහල්වල ඖෂධ සැපයීම තපෝසත් වීමෙන් සමස්ත නිදහස් සෞඛ්‍ය සේවයම අඩපණ වී තිබෙනවා. ප්‍රමිතියෙන් යුත් ඖෂධ වර්ග රට තුළ ප්‍රචලිත කිරීම වෙනුවට ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් වර්ග ගෙන්වීම සිදු වී තිබෙනවා. දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ කඩා වැටීමට බලපා ඇති එක් ප්‍රධාන සාධකයක් වී තිබෙන්නේද ඔවුන් සඳහා රජය ගෙවීමට ඇති මුදල් ප්‍රමාස 3-4කට වැඩි කාලයක් නොගෙවා තිබීමයි. එසේ හිඟ තබා ඇති මුදල් ප්‍රමාණය ඉතා අධික වන අතර බොහෝ ඉදිකිරීම් කරුවන්ගේ දේපල වෙන්දේසි වීම පවතිනවා. ආහාර ද්‍රව්‍ය ඇතුළු රජයට භාණ්ඩ හා සේවා සපයන සැපවන් කරුවන්ද තමන්ගේ ව්‍යාපාර කරගත නොහැකි වීමෙන් සිය ව්‍යාපාරවලින් ඉවත් වෙමින් සිටිනවා. කුඩා හා මධ්‍යම ප්‍රමාණ සාල්මෝල් 700කින් හරි අඩකට වැඩි ප්‍රමාණයක් වැසී තිබෙන අතර ඉතිරි වී ඇති ප්‍රමාණයද බැංකුවල ණය පියවා ගත නොහැකි තත්ත්වයක පවතිනවා. 400කට අධිකව පැවති තේ කර්මාන්ත ශාලා ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් දඩපණ වී ඇති අතර දැඩි ණය අර්බුදයකට ඔවුන්ට මුහුණ දී සිටිනවා. එසේම තේ නිෂ්පාදනයේ ඉහළ ප්‍රමිතියකින් යුක්තව පවත්වා ගැනීමේ ගැටලුවද මතුවී තිබෙනවා. විනිමය අනුපාතය 2015 සිට 2019 දක්වා ඇමරිකන් ජනපද ඩොලරයක් රුපියල් 50කින් පමණ අවප්‍රමාණ වී තිබුණත් තේ මිල ගණන්වල එය නිරූපණය වන්නේ නැහැ. පසුගිය වසර 5 තුල ක්‍රියාත්මක වූ අධික හා සංකීර්ණ බදු ක්‍රමයේ සරල කිරීමත් බැංකු මුල්‍යාල ලීසින් සමාගම් වලින් අධික පොලි යටතේදී ඇති ණය සඳහා සාහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අප රජය කටයුතු කරන ආරම්භ කර තිබුණත් අදාළ සැපයුම්කරුවන්ට රජයේ ගෙවීමට ඇති මුදල් නොගෙවීම මත එම සැපයුම්කරුවන් බැංකු හා මුල්‍යායතන වලට ණය පාසු ගෙවා ගැනීමට අපොහොසත් වීම නිසා බැංකු හා මුල්‍යායතන වලට සිය ගනුදෙනුකරුවන්ට එම සහන ලබා දීම දුෂ්කර වී තිබෙනවා. බොහෝ ව්‍යාපාරිකයන් රිබ් ආයතනයේ ලයිසුගත කිරීමත් ප්‍රධාන ගැටලුවක්. මේ අතර ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩල හා විධායක නිලධාරීන් කීප දෙනෙකුගේ තීරණ මත පිළිගත් ක්‍රමවේදයක් නොසලකා අවශ්‍ය අපරහිතව ණය මුදල් සැපීම නිසාද එම බැංකු වලින් අය කරගත නොහැකි ණය ප්‍රමාණය වැඩි වී තිබෙනවා. එම ප්‍රමාණය රුපියල් බිලියන 72ක් පමණ වෙනවා. ඒවා සුවිශේෂ පුද්ගලයන්ට දුන්න අය බවද වාර්තා වෙනවා. මා බැංකු සඳහන් කරන ආකාරයට මුල්‍ය සමාගම් 42කින් 20කට ආසන්න ප්‍රමාණයක් මුල්‍ය දුෂ්කරතාවයන්ට මුහුණ දී තිබෙනවා. ඉතිරි වී ඇති සමාගම් මේ තත්ත්වයට මුහුණ දීම වළක්වා ගැනීමට නිමත් දුෂ්කරතාවලට මුහුණ දී ඇති ආයතනය යළි ශක්තිමත් කිරීමත් විශේෂ වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කරමින් තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට පියවර ගැනීම මා බැංකුවේ වගකීමක් ලෙස අප සලකනවා. බැඳුම් කර වංචාව හා අදාළ ඕහාරික ඉගෙන සම්බන්ධ ව මහ බැංකුව හා නීතිපතිවරයා විසින් අවශ්‍ය නීතිමය පියවර ගත යුතුයි. ඒ රජයේ ස්ථාවරයයි. ETI සමාගම හා අදාළ වත්කම් එම සමාගමේ තැන්පත්කරුවන්ට හිමි මුදල් නොගෙවා අත්නොමතිකව විකිණීම් කටයුතු කළ වගකියුත්තන් හඳුනාගෙන ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මේ වෙන විදිහට ජනාධිපති කොමිසමක් පත් කර තිබෙනවා. එම තැන්පත්කරුවන්ට සාධාරණ ඉටු කිරීම අපගේ වගකීමක්. එපමණක් නොව රටේ තරුණ තරුණියන් විශාල පිරිසක් අසහනකාරී තත්ත්වයට පත් කරමින් කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය අනුමැතීන් හා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා නොදීම පමණක් නොව කිසිදු බදවා ගැනීම් පරිපාටියක් නොමැතිව අනියම් කම්කරුවන් වශයෙන් බදවා ගැනීම සඳහා පත්වීම් ලිපිද නිකුත් කර තිබෙනවා. ලංකා ඛනිජ තෙල් සංස්ථාවට එසේ බදවාගත් ප්‍රමාණය 160ක් දක්වෙනවා. ලංකා ඛනිජ තෙල් සංස්ථාව මෙම වන විට රුපියල් මිලියන 10,000ක් පමණ පාඩු ලබන ආයතනයක් බව සියලු දෙනා දන්නා කරුණක්. මෙවැනි වගකීමෙන් තොර බඳවා ගැනීම මහා කාර්යමක්ෂතාවයන් ඉවත් කර නොකර මිල සූත්‍රය ක්‍රියාත්මක කරමින් ජනතාවට බරපැටවීම සාධාරණයක් නැහැ. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ එවැනි බඳවා ගැනීම 2,511ක් වෙනවා. ඒ සඳහා වර්ෂයකට රුපියල් මිලියන 990ක් පමණ වැය වෙනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට මෙවැනි විශාල වියදමක් ගැනීමට ආදායම් මාර්ග නැහැ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට හා සංස්කෘතික අරමුදලට මුදලට 1,430ක් ඒ ආකාරයෙන්ම බඳවාගෙන තිබෙනවා. සංස්කෘතික අරමුදලේ මේ වන විට ඇත්තේ රුපියල් මිලියන 6,333යි පමණ මුදලක් බැවින් එම මුදල් වැය කළ හැක්කේ මධ්‍යම සංස්කෘතික අරමුදල් පනතේ 8 වන වගන්තියේ නියමයන්ට අනුකූලව සංස්කෘතික පුරා විද්‍යාත්මක නඩත්තු හා සංරක්ෂණ කටයුතු වල දියුණුවට දායක වීමට පමණයි. රැකියා විදිහට බාධාරි සංඛ්‍යාව ශීර්ඝ ලෙස තිබෙන අතර පසුගිය වසර 5 තුන ඔවුන්ගේ විරෝධතා ලැබුණේ කඳුළු ගෑස් සහ අධිකරණ තීන්දුව මත මර්ධනය කිරීම පමණි. උසස් අධ්‍යාපනයේ රැකියා ලබාගත හැකි උපාධිධාරීන් බිහි කිරීමට යොමු කිරීම සදා ප්‍රමුඛත්වය දිය යුතු අතර දැනට උපාධි ලබා වසරකට වඩා රැකියා විරහිත සිටින තරු තරුණියන් ඵලදායී ලෙස රැකියාවල යොදා ගැනීම මට රජයේ මැතිවරණයේ අවසන් වන තෙක් සිටිය යුතු නැහැ කියලා අපි විශ්වාසයි. ඒ ඕනෑම රජයක වගකීමක් වශයෙන් ඔවුන් සඳහා රැකියා ලබා දීමට ළඟදීම ඇතුළත් කැඳවීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි කිරීමට ත් ඵලදායි උසස් අධ්‍යාපන අවස්ථා වැඩි කිරීමටත් විශේෂ ප්‍රමුඛතාවයක් දෙනු ලබනවා. රාජගිරියේ කෘෂිකර්ම අමාත්‍යංශයට ගත් ගොඩනැගිල්ල, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය සඳහා ගත් ගොඩනැගිල්ල, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලෝක වෙළඳපොළ මධ්‍යස්ථානයේ ජාතික ආර්ථික සභාව සඳහා ගෙන ඇති ගොඩනැගිල්ල, පොල්ලුපිටියේ ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහා ගෙන ඇති ගොඩනැගිල්ල, අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් කොම්පඤ්ඤා වීදිය ගෙන ඇති ගොඩනැගිල්ල ආදී ගොඩනැගිලි පහසුකම් සඳහා ඇති කරගෙන තිබෙන ගිවිසුම් වලට මුදල් ගෙවා ඇති අතර එම ගිවිසුම් අවසන් වන තෙක් අදාළ ගොඩනැගිලි භාවිතා කිරීම රජයේ වගකීම බවට ගිවිසුම ඇති කරගෙන තිබෙනවා. ලංකා සතුස ඖෂධ ගෙන්වීම වියදම් අධිවේගී මාර්ගවල අධික වියදම් හා විවිධ රාජ්‍ය ආයතනවල ණය හිටිකී කණු වලට ඇතුළත් කර නැහැ. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පුතුවැර කොටසේ ඉදිවීම සිදු වුවත් එම අධිවේගී මාර්ගයේ කොළඹ සිට මීරිගම දක්වත් කුරුණෑගල සිට දඹුල්ල හා මහනුවර දක්වත් ඉදිකිරීම අවශ්‍ය කටයුතු කර නැහැ. මේ අධිවේගී මාර්ගයේ ජාතික අවශ්‍යතාවයක් ලෙස රජයේ සලකන දකුණු අධිවේගී මාර්ගයේදී මාර්ග ආරක්ෂණ ප්‍රමිතීන් මත තම නිම කළ යුතු වැඩ කොටස් තියෙනවා. නිම නොවූ මෙම අධිවේගී මාර්ග කඩින් මිහිදි කිරීම තවත් ප්‍රමුඛතාවයක්. වසර 5ක් තුළ කිසිදු විදුලි බලාගාරයක් විදුලි ජනක පද්ධතියට එකතු කර නැහැ. ජන පද්ධතියට පුනරජීවනික බලශක්ති ව්‍යාපෘති හඳුනාගත් ප්‍රධාන විදුලි බලාගාර කඩිනමින් ඉදිකිරීම ජාතික අවශ්‍යතාවයක් ලෙස කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතා අධික වියදම් සහිත දුම්රිය මාර්ග හා නාගරික සංවර්ධන ව්‍යාපෘති සඳහා ගිවිසගෙන ඇති ව්‍යාපෘති නැවත සලකා බැලිය යුතුයි. ඒවා අධික ණය යෝජනා බව පැහැදිලි. නාගරික කැලිකසල ඉවත් කිරීමට 2014ට පෙර පැවති වැඩපිළිවෙල මුළුමනින්ම අකර්මණ්‍ය වෙලා කැලිකසල ඉවත් කරමින් පිරිසිදු පරිසරයක් පවත්වා ගැනීමට කඩිනමින් කළ යුතු කාර්යයක්. ගරු ප්‍රධාන සභානායකතුමා, පසුගිය රජයේ පොරොන්දු වූ පරිදි අයවැයෙන්ගේ ජාතික ආදායමෙන් 4%ට අඩු වී නැහැ. ඒ 7%ක් පමණ වෙනවා. 2015 මා භාරගත් රජයේ අයවැය ගිය වුණේ 5%යි. රජයේ ණය ගැලපුණේ ජාතික ආදායමෙන් 70%ක්. නමුත් වසර 5කට පසු රජයේ ණයද 80%ක් පමණ වෙනවා. අධික බදු හා ඉහළ පොලියනු පහත සහිත ආර්ථිකයක් පාර දී තිබෙනවා. ආර්ථික වර්ධනය 3%කටත් වඩා අඩුයි. ඒ මේ වන විට දකුණු ආසියානු ආසියාතික රටකින් වාර්තා වන අඩුම වර්ධන වේගයයි. සියලු නිෂ්පාදන අංශ පසුබෑමකට ලක් වෙලා. එසේ වුවත් ගෝඨාභය රාජපක්ෂ අධිකරණ ජනතුමාගේ නායකත්වයෙන් මෙම අභියෝගය භාරගෙන තිබෙනවා. 2025 වන විට අයවැය හිඟය 4%කට අඩු මට්ටමකටත් රාජ්‍ය ණය 70%කට අඩු කිරීමට නවරාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියේ සෞභාග්‍යයේ දැක්ම ජනාධිපති මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කළ පරිදිම ක්‍රියාත්මක කිරීමට අප බැදී තියෙනවා. දේශීය නිෂ්පාදකයන්ට සිය නිෂ්පාදන දියුණු කිරීමට අතීත දීම අපේ මූලික ප්‍රතිපත්තියයි. වැවිලි කර්මාන්තයේ ඉදිරි වසර 5 තුළ ඉහළ වටිනාකමකින් යුත්තේ කුරුඳු ගම්මිරිස් හා අනිකුත් වැවිලි අපනයන සඳහා යොමු කරනවා. වැවිලි ශේෂ්ත්‍රයේ කම්කරුවන් සඳහා දිනක වැටුප රුපියල් 1500 දක්වා වැඩි කිරීම නොයෙක් දෙනා පොරොන්දු වී තිබියදීත් එම කම්කරුවන් සඳහා වැවිලි සමාගම මතිකරු ජනාධිපතිතුමා පොරොන්දු වූ පරිදි රුපියල් 1000ක වැටුප ලබා ගැනීමට එකඟ වී තිබෙනවා. ඒ මාර්තු මාස පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය අතර සාමූහික ගිවිසුම ඉදිරි සතියේදී සංකිරීමට නියමිතයි. ඒ සමග වැවිලි සමාගම මගින් පාලනය වන වතුවල තේ පොල් රබර් වැනි ප්‍රධාන වැවිලි භෝග මෙන්ම කුඩා වතු ශේෂ්ත්‍රීය අනිකුත් වැවිලි සංවර්ධනය රජයේ ප්‍රමුඛත්වය දෙනු ලැබුණවා. ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුව අනිකුත් ආයතන ඒ සඳහා දායක වීමට ඉදිරිපත් වී තිබෙනවා. උක්වගාවට දියුණු කිරීමටත් පිටරටින් ආනයන කරන සීනියා එතනෝල් හැකිතරම් දේශීය නිෂ්පාදනය කිරීමටත් දැන් අවශ්‍ය පියවර ගන්නු ලබනවා. එමෙන්ම කජු වගාව ශීඝ්‍ර ලෙස දියුණු කිරීමට ප්‍රමුඛත්වය දෙනවා. සංචාරක කර්මාන්තයේ විවිධ අභියෝගයන්ට මුහුණ දෙනු ලැබුවත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය ගෙන ඇති පියවර හා කොරෝනා වෛරසය පාලනය කිරීමට රජය කටයුතු කළ ආකාරය මෙම ශේෂ්ත්‍රවල දියුණුවට හේතු වෙනවා. වසා දැමීමට හෝ පෞද්ගලිකකරණය තෝරාගත් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවය රටේ සමස්ත සංවර්ධනයට යොමු කළ හැකි ජාතික ආයතනයක් බව එම ගුවන් සේවාව විසින් කොරෝනා වෛරසයේ ලක්වීමේ අවධානයට මුහුණ දුන් ශ්‍රී ලාංකික සිසුන් මෙරට ගෙන්වා ගැනීමට කළ මෙහෙයුම ප්‍රමාණවත් වෙනවා. එම කාර්යයේදී චීන රජය දැක්වූ සහයන් මේ අවස්ථාවේදී මම අගය කරනවා. වී ධාන්‍ය එළවලු පළතුරු කුකුල් මස් බිත්තර කිරි නිෂ්පාදන සුලභ කිරීම තොරතුරු තාක්ෂණය දැනුමේ ආර්ථිකයක් ගොඩනැගීම නාගරික හර්ධ නාගරික පාසුකම් පුළුල් කිරීම හා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම මගින් අප නිෂ්පාදන ආර්ථිකයක් හා ඒ වටා ගොඩනැගිය හැකි ඉහළ වටිනාකම් ඇති කර්මාන්තා සේවා සංවර්ධනයට ප්‍රමුඛත්වය දිය යුතු වෙනවා. අතිසාර්ථක වූ 2019-2020 මහා අස්වැන්න නෙලීම ආරම්භ වී ඇති මේ අවස්ථාවේ ගොවීන්ට වී කිලෝවට රුපියල් 50ක අවම මිලක් ලැබෙන පරිදි වී මිල දී ගැනීම සඳහා සියලු පාර්ශ්වයන් සම්බන්ධ කර තිබෙනවා. ඒ සඳහා සුළු හා මධ්‍යම පරිමාණ සාල් මෝල් ශක්තිමත් කර වෙළඳපොළ සාල් සැපීමෙන් 40%-50% ප්‍රමාණයට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම අපගේ අරමුණක්. සාල් පිටි සීනි ගොඩනැගිලි ද්‍රව්‍ය වැනි ශේෂ්ත්‍රවල ඒකාධිකාරී වෙළඳ ක්‍රමී ඉවත් කළ යුතුයි. පුරංකුමුරු යළි සංවර්ධනය කරමින් පාරම්පරික වීයලවලු පළතුරු හා මල් වගාවන් දියුණු කිරීමට ප්‍රමුඛත්වය දෙනු ලබනවා. පරිභෝජනයට හා පරිසර සංරක්ෂණය අහිතකර ආයනයන් පාලනය කරමින් රට තුළ නිබදිවිය හැකි අල ලූණු බඩිනුගු සෝයා උඳු මුං ඇට කුරහන් එළමෙන යල් කන්නේ කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. ඒ සඳහා අවශ්‍ය බීජ පෝර හා මුදල් බිම්ම ගොවීන්ට සාධාරණ මිලක් ලබාගත හැකි සාතික මිල ක්‍රමය ක්‍රියාත්මක කරනවා. ගොවි නිෂ්පාදන සඳහා ක්‍රමානුකූලව විද්‍යාත්මකව කාබනික පෝර යොදා ගැනීම හා වස විස වලින් තොර ආහාර සැපීමක් ඇතිකිරීම අපගේ කුෂ්කර්ම ප්‍රතිපත්තියේ ප්‍රමුඛතාවයක්. ආනයනය කරන ආහාර වර්ගයේද එම ප්‍රමිතීන්ට අනුකූලව සිදු කළ යුතු වෙනවා. ස්වීනි කිරිපිටි තෙලිඟු පිටි සැමන් කරවල වැනි විශාල වශයෙන් විදේශ විනිමය වැය වෙන ආනයනයන් දේශීය නිෂ්පාදනය කර සමස්ත නිෂ්පාදන ආර්ථිකය අපනයන වෙළඳපොළ ඉලක්ක වන පරිදි අපගේ වෙළඳ ප්‍රතිපත්තියේ දිශාවේ වෙනසක් කිරීමට ප්‍රමුඛත්වය දෙනු ලබනවා. අධිකරු ජනාධිපති මාත්‍ය අවශ්‍ය භාණ්ඩ 10ක් අඩු ආදායම් ලාභීන්ට සානදායී ලෙස ලබා දීමට පොරොන්දු වූ පොරොන්දුව මාර්තු මාසේ පළවෙනි දින සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෙළඳ ජාලය ලංකා සතොස සමුපකාර වෙළඳ සැල්ලා කාන්තා ව්‍යවසායකින් ඇති වෙළඳ සැල්වලට ප්‍රමුඛත්වය දී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තියෙනවා. සභානායකතුමනි, මා ඉදිරිපත් කළ කරුණු පිළිබඳව පසුගිය රජයෙන් FCIDO කොමිසම සභා පත් කර දේශපාලන සංදර්ශන කිරීමට තරම් අපේ රජයේ බංකොලොත් වී නැහැ. මා සඳහන් කළ වියදම් පාර්ලිමේන්තු සතු මුදල් බලතල අමුයේ උල්ලංඝනය කිරීමක්, යහපාලනය තේමාවක් කරගත් රජයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, මුදල් නීති සංග්‍රහය, රාජ්‍ය මුල්‍ය වගකීම්, පනතේ ප්‍රතිපාදන මෙසේ උල්ලංඝනය කිරීම ජනාධිපතිවරයාගේ දැඩි අවධානයට යොමු විය යුතු කරුණක්. එබැවින් මේ සමග සභා ගත කරන වියදම් පිළිබඳ වගකියුත් හඳුනාගෙන ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විජනාධිපතිවරයාගෙන් වාර්තාවක් ලබා ගන්නා ලෙස මම මෙම ගරු සභාවට යෝජනා කරනවා. මේ අතර දැනට අනුමත කර ඇති අතුරු සම්මත ගිණුමේ ප්‍රතිපාදන තුළ යතිකී නොපියව මුදල් ගෙවීමට නොහැකි තවයින් එම අතුරු සම්මත ගිණුම් මගින් අමාත්‍යංශ සඳහා වෙන්කර ඇති පුනරාවර්තන ප්‍රාග්ධන ප්‍රතිපාදන පිළිවෙලින් රුපියල් බිලියන 101 සහ රුපියල් බිලියන 55කින් වැඩි කර ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් අනුමත කරන ලෙස මම මේ ගරු සභාවට යෝජනා කරනවා. එම ප්‍රතිපාදනවලට අමතරව විදේශ ණය යකුර්ති මගින් කර ඇති වියදම් ගිණුම් ගත කිරීමට අවශ්‍ය රුපියල් බිලියන 211ක පරිපූරක ඇස්තමේන්තුව අනුමත කරන ලෙසද මම මෙම සභාවට ගරු සභාවට යෝජනා කරනවා. ඒට ගාමිකව අනුමත ණය සීමාව රුපියල් බිලියන 721 සිට රුපියල් බිලියන 178 දක්වා වැඩි කිරීමේ සංශෝධනය අනුමත කර දෙන මින් ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා. මෙම ඇස්තමේන්තුව අදාළ සියලු ගිණුම් කටයුතු අදාළ අමාත්‍යංශ ලේකම්වරුන් ප්‍රධාන ගිණුම් නිලධාරීන් ලෙස සාතික කර ගිණුම් වාර්තා සහිතවද 2020 වර්ෂය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සමග ඉදිරිපත් කිරීමටද මෙම ගරු සභාවට යෝජනා කරනවා. ගරු කථානායකතුමනි, විපක්ෂ නායකතුමාද විවිධ හැසීම්වල ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පොරොන්දු ක්‍රියාත්මක කිරීමට උපරිම සහාය දෙන බවයි. සෞභාග්‍ය දැක්ම දැන් ජාතික වැඩපිළිවෙලක් ලෙස පිළිගැනීම අප අගය කරනවා. එතුමා ජනාධිපතිතුමාගේ අගමැති වීමට පවා කැමැති වීමක් අපි අගය කරනවා. මම දැක්ක පෝස්ටර්. එබැවින් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් මෙම ජාතික ප්‍රමුඛතාවයන්ට දායක වීම සඳහා මුලින්ම අප රටේ දේශීය සැපවුම් කරුවන්ට රජය ගෙවීමට ඇති හිඟ මුදල් ගෙවීම මගින් ඔවුන්ගේ දෛනික ව්‍යාපාර කටයුතුවල යළි පිවිදමක් ඇති කිරීමට හැක්කොන ලෙස මා ඉල්ලා සිටිනවා. මා ඉදිරිගත කළ හිඟ මුදල් හා සම්බන්ධ අදාළ විස්තර වාර්තාමාන මා දැන් මෙම ගරු සභාවේ සභාගත කරනවා. ගරු සභා නායකතුමා විසින් අදාළ යෝජනාව හා ණය සීමාවල සංශෝධනය ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇත.
Thank you, Honorable Prime Minister. Honorable Leader of the House.
ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි, අපි ඉල්ලීමක් කරන මේ වෙලාවේ ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරපු ඒ ප්‍රකාශය පිළිබඳව අපිට පාර්ලිමේන්තු විවාදයක් සඳහා අවස්ථාව සලසලා දෙන්න. බොහොම ස්තුතියි.
Thank you. Bills and motion. At the commencement of public business, Honorable Leader of the House.
ඉදිරිපත් කරනවා.
සෙකන්ඩ් රීඩින්
ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
සෙකන්ඩ් රීඩින් what date?
එට දිනේ.
item number 2.
item 2
ඉදිරිපත් කරනවා.
ආර්ථික සේවා ගාස්තු සංශෝධන 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවන second reading what date?
හෙට දිනේ.
third house agree?
aye.
third house agree?
ඉදිරිපත් කරනවා. house agrees yes. yeah. aye. aye.
motion number 2.
most public business most honorable America
ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකා බෞද්ධ චිකිත්සක සංගමයේ සංස්ථාගත කිරීමේ පනත් කෙටුම් පත මම ඉදිරිපත් කරමි.
second promo
honorable doctor dushita vijayman
garu kathanayakthumani idam samvardhana sansojana panath ketum pata mama idiripat karami
second reading second public business item number 1 regulation under the motor traffic act honorable mahinda amaravi
garu kathanayakthumani මෝටර් වාහන මාර්ග සලකුණු සංඥා සංකේත මාර්ග සලකුණු කිරීම නියෝග අංක 212 21 28 ඉරක් 9 සහ 2019 6 18 දිනිති ගැසට් නිවේදනය ප්‍රකාරව මහා මාර්ගවල මාර්ග සලකුණු සංඥා සංකේත හා මාර්ග සලකුණු කිරීම ප්‍රකාශයට පත් කිරීම සඳහා මෝටර් රථ වාහන පනතේ 164 වගන්තිය සමග කීව යුතු එම පනතේ 237 වන වගන්තිය යටතේ 1940 21 දරන 2015 11 12 දිනති ගැසට් නිවේදන ප්‍රකාශයට පත් කරන ලදී. මෙම ගැසට් නිවේදනයේ සලකුණු සංඥා සංකේත හා මාර්ග සලකුණු කිරීම ආදී වශයෙන් උපලේඛනය කිරීම කාණ්ඩ 9ක් යටතේ සිදු කිරීමට කටයුතු කරන ලදී. අංක 1 අනතුරු ඇඟවීමේ සලකුණ, අංක 2 නියාමන සලකුණ, අංක 3 මග පෙන්වීමේ තොරතුරු සලකුණ, අංක 4 විවිධ සලකුණ, අංක 5 මාර්ග සලකුණු කිරීම, අංක 6 රථ වාහන ආලෝක සංඥා, අංක 7 වාහන නතර කර ගැනීම සඳහා වූ තහනම් දුර ප්‍රමාණය, අංක 8 රථ වාහන පාලන සංඥා, අංක 9 ප්‍රවාහන වාහනවල සවිකරණ ලද අනතුරු අංගවන තහඩු වශයෙනි. මේ ආකාරයෙන් ගරු මුලාසනාරූඪ අපේ නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මේ ප්‍රධාන වශයෙන්ම දුරගමන් සේවා බස් රථ සඳහා සීමිත නැවතුම් පිටි ස්ථාන නම් කිරීම තමයි මේක සිදුවෙන්නේ. දැනට මේ ආකාරයේ කටයුත්තක් සිද්ධ වෙන්නේ නැහැ. මේක මගීන්ගේ පහසුව සඳහාත්, ඒ වගේම බස් රථවල පහසුව සඳහාත් මේ නම් කිරීම සිදු වෙනවා. මේකෙදී නිල් පසුබිමක කහ පැහැති බස් රථයක ලාංඡනයක් තමයි තිබෙන්නේ. ඒ අවස්ථාවන්වලදී විශේෂයෙන්ම දුරගමන් බස් රථ නතර කර හැකි වෙන්නේ එම ස්ථානවල පමණයි. ඒ වගේම ඉන්න අනතුරු අනිත් බස් රථවලටත් එම ස්ථානවල ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. අද සමහර වෙලාවට මගීන් මේ පිළිබඳව දන්නේ නැති නිකම නිසා සෑම බස් නැවතුම් පලකම සිටිමින් බස් නතර කරන ස්ථාන වල ඉඳිමින් දුරගමන් යාම සඳහා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේක මගීන්ට ඉතාමත් පහසුවක් ඇති වෙනවා. මින් අනතුරුව මේ සංඥාව තිබෙන ස්ථානවල අනිවාර්යයෙන්ම දුරගමන් බස් රථ නතර කරන නිසාවෙන් ඒක මගීන්ට විශාල පහසුවක් වෙනවා. වගේම බස් රථ ධාවනය කරන අයටත් මේක හඳුනා ගැනීම පහසුවෙන් කළ හැකි වෙනවා. අපි මේ ආකාරයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ මෝටර් රථ වාහන විශේෂයෙන් බස් රථ ධාවනය කිරීමේදී හොඳ මගී සේවාවක් ජනතාවට ලබා දීම තමයි අපේ ප්‍රධාන ඉලක්කය බවට පත් වෙන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි ප්‍රධාන වශයෙන්ම අපිට අවශ්‍ය වෙනවා මේ වැඩපිළිවෙලේදී ඉතාමත් කඩිනම් ජනතා අවශ්‍යතාවයන් පිළිබඳව සැලකිලිමත්ව මගී ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළ සකස් කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි අපි මේ කටයුත්ත සිදු කරන්නට සියලු කටයුතු අද සූදානම් කරමින් ඉන්නේ. මේ රටේ අද ප්‍රධාන ප්‍රශ්නයක් තමයි වාහන තදබදය. කොළඹ නගරයේ වාහන ගමනාගමනයේ ප්‍රධාන උදේ වේලාවට, ඒ වගේම මේ සවස් වරුවේ වාහන ධාවනය වෙන්නේ කිලෝමීටර් 12ක වේගයෙන්. කිලෝමීටර් 12ක වේගයෙන් මූලාසනාරූඪ නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි වාහන ගමනාගමනයේ සිද්ධ වේ. මේ ආකාරයෙන් තවදුරටත් වාහන වැඩිවීම, ඒ වගේම විකල්ප ක්‍රියාමාර්ග අපි අනුගමනය කරේ නැත්නම් තව අවුරුදු කීපයක් යනකොට රාජගිරි ඉඳලා කොළඹට එන්න බස් රථයක නැත්නම් වෙනත් වාහනයක එන්නට කලින් පයින් එන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙනවා. මේක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. අපේ මාර්ගවල තදබදය නිසා දහනය වෙන ඉන්ධන ප්‍රමාණය බිලියන ගණනක් මාස්පතා. මේක විශාල නාස්තියක්. ඒ වගේම කාලය පිළිබඳව කිසිදු අපිට තක්සේරුවක් කරන්න බැහැ. ඉතාමත් වටිනා කාලේ ශ්‍රමය වැය කරන කණ්ඩායම්, ඒ වගේම රජයේ තීන්දුව තීරණ ගන්න අය තමන්ගේ කාලයේ වැඩි ප්‍රමාණයක් ගත කරන්නේ වාහන තුල. මේ தත්ත්වය වෙනස් කිරීම සඳහා රජය යම් ක්‍රියාමාර්ගවලට ප්‍රවේශ වෙන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශයත් ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරලා තිබෙනවායි කියන එකත් මා මේ අවස්ථාවේම සඳහන් කරන්නට කැමැති. ඒ වගේම අපි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ප්‍රවාහන සේවයේ ශක්තිමත් කිරීම සඳහා දැනටමත් අපි වැඩපිළිවෙළක් සකස් කරගෙන යනවා. මේ ජනතාව පොදු ප්‍රවාහන සේවයක ඒකාබද්ධ කරා. විශේෂයෙන් බස් රථවල, ඒ වගේම දුම්රියවලට මේ ජනතාව ගන්න පුළුවන් නම් මේ වාහන තදබදය අවම කරගන්න පුළුවන් වෙනවා, ඉන්ධන නාස්තිය අවම කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැතුව වෙන කිසිදු ආකාරයෙන් මේ කටයුත්ත කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මාර්ග සකස් කිරීමෙන් හෝ ගුවන් පාලම් සකස් කිරීමෙන් පමණක් මේ කටයුත්ත කිසිසේත් කරන්න පුළුවන් කමක් නැහැ. පොදු ප්‍රවාහන පද්ධතියකට මේ මගේ ජනතාව යොමු කිරීමෙන්ම පමණයි මේ තිබෙන නාස්තිය කාලය ඉතුරු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා අපි සැලසුම් කරලා තිබෙනවා මේ සම්බන්ධව පොදු ප්‍රවාහන සේවයට ජනතාව ආකර්ෂණය කරගන්න කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන කියලා වැඩසටහන් කීපයක්. දැනටමත් ඒ සඳහා අපි තීන්දුවක් අරගෙන තියෙනවා. කැබිනට් මණ්ඩලයේ අවසාන වශයෙන් තීන්දුව කරා මේ මෙතෙක් දුවන වැඩි බස් රථ ප්‍රමාණය 90%කට වැඩිය ධාවනය වෙන්නේ ලොරි චැසියට බොඩි එකක් ගහපු බස් රථ. මේක සෑම අතකින්ම අනාරක්ෂිතයි, ඒ වගේම පහසුකම් වලින් අඩුයි. ඒ නිසාවෙන්ම පොදු ජනතාව මේ බස් රථ ප්‍රවාහනයේ බස් රථවලට නැත්නම් මේ මධ්‍යම පාන්තිකයන් බස් රථවලට යොමු වෙන ප්‍රමාණය අඩුවක් තිබෙනවා. එනිසා අවසාන වශයෙන් බස් රථ 500ක් කැබිනට් මණ්ඩලය අනුමත කරේ ඒක දුෂ්කර මාර්ගවල ගමනාගමනයට පමණයි. දැන් අද මාර්ග පද්ධතිය සකස් වෙලා තිබෙනවා. හොඳ තත්ත්වයේ මාර්ග පද්ධතියක් තියෙන නිසා මීට පසුව ගේන බස් රථ යම් ආකාරයක සියලු දෙනාට යන්න පුළුවන් ආකාරයේ බස් රථ තමයි අපි ගෙන්නන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙනවා සුඛෝපභෝගී බස් රථ. සුඛෝපභෝගී බස් රථ ප්‍රමාණය වැඩි කරන්න. සුඛෝපභෝගී බස් රථ ප්‍රමාණය වැඩි කරොත් මේ වාහන වලින් එන ජනතාව ඒවට යොමු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම දුම්රියට අවශ්‍ය පහසුකම් ලබා දීලා මධ්‍යම පාන්තික ජනතාව දුම්රියෙන් ගමන් කරන මට්ටමක් සඳහා අපි කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා කවෙලාවට දුම්රිය ගමනාගමනය අත්‍යවශ්‍ය වෙනවා. අද ඒ සඳහා යම් යම් බාධක පැමිණලා තිබෙන බව මම පිළිගන්නවා. අපි හොඳ සාර්ථක දුම්රිය සේවාවක් අනිවාර්යයෙන්ම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා නවීන තාක්ෂණයෙන් යුත් දුම්රිය කට්ටල ගෙනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරනවා වගේම දුම්රිය මාර්ග හොඳ තත්ත්වයෙන් සකස් කිරීමේ වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳ දුම්රිය සේවයක් තිබෙනවා නම්, හොඳ සුඛෝපභෝගී බස් රථ ප්‍රමාණයක් රටේ ධාවනය වෙනවා නම් මේ වාහන වලින් එන අය සමහර වෙලාවට තමන්ගේ ගෙදර ඉඳලා ඒ මධ්‍යස්ථානයකට ඇවිල්ලා වාහනේ නවත්තලා අපි ඒකට අවශ්‍ය පහසුකම් ලබා දිය යුතු වෙනවා. ඒ දුම්රිය මධ්‍යස්ථාන වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් බෙලියත්තේ සිට පොළඹ එන දුම්රිය. මේක හොඳ තත්ත්වයේ වෙලාවට එන්න පුළුවන් තත්යකට සකස් කරන්න පුළුවන් නම් අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා නම් අපිට බෙලියත්තට එනකන් වාහනයක එන කෙනා මෝටරසයිකලයක වෙන්න පුළුවන් කාර් එකක වෙන්න පුළුවන් එතන නවත්තලා එයා දුම්රියෙන් කොළඹට ඇවිල්ලා තමන්ගේ කටයුතු කරගෙන නැවත එතනින්දලා යන තත්යකට පත් කරගන්න පුළුවන් වුණ දවසට මේ වාහන තදබදයේ යම් ආකාරයක ඒ ආකාරයෙන් හැමතැනම කටයුතු කරන්න පුළුවන් වුණොත් අපිට මේ වාහන තදබදය අඩු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම බස් රථ සේවය අපි අවම වශයෙන් මාළඹේ පැත්තෙන් ඒ වගේම දෙහිවල පැත්තෙන්වත් බස් රථ සේවයක් හොඳ තත්ත්වේ සුඛෝභෝගී බස් රථ ප්‍රමාණයක් වෙලාවට දාමණය වෙන. හරි වෙලාවට යන ඒ කාර්යාල ළඟින් නතර කරගෙන යන්න පුළුවන් හොඳ තත්ත්වේ බස් රථ ප්‍රමාණයක් අපිට ලබා දෙන්න පුළුවන්කම ලැබුණොත් ඒ වගේම අර මධ්‍යස්ථානවල වාහන නැවතුම් පලක් තියන්න පුළුවන්කම ලැබුණොත් අපි මේ කොළඹට එන වාහන ප්‍රමාණය තදබදේ අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ සඳහා යම් යම් උත්සාහයන් දැරුවා නීති රීති මගින් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ නැහැ. අවශ්‍ය පහසුකම් ලබා දීමෙන් පසුව තමයි මේ පෙළඹවීම කළ යුතු වෙන්නේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපි මේ කෙටි කාලය තුල බස් රථවල මගින්ගේ ප්‍රශ්න පිළිබඳව දැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා. ඒ අනුව බස් රථ මගින් කර එක චෝදනාවක් තමයි ഘോഷාකාරී සංගීතය. බස් රථවල ගමනාගමනය කිරීමට අපහසුත්තේ ഘോഷාකාරී සංගීත නැත්තම් ගීත වාදනය වෙන බව ඒ අපිට පැමිණිලි කරලා තිබුණා. ඒ වගේම සුඛෝපභෝගී දීර්ඝ ගමන් බස් රථවලත් ටෙලිවිෂන් මගින් සමහර වෙලාවට පවුලේ අයට එකට සිට නරඹන්න බැරි දර්ශන සහිත වීඩියෝ ප්‍රදර්ශන වෙන බවත් අපිට දැනුම් දීමක් කරලා තිබුණා. ඒ අනුව දැන්ටමත් අපි අවශ්‍ය නියෝග නීති රීති පනවමින් ඒ අයට ඒ කටයුතු විධිමත් කරන්න අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. ඒ 95%කට වැඩිය සාර්ථක වෙලා තිබෙනවා. තවමත් ඒ ක්‍රියාත්මක නොවන ස්ථානවල දැන්ට මම උපදෙස් ලබා දීලා තිබෙනවා අවශ්‍ය වැටලීම් කළා ඒවා නතර කරන්න ඒ වගේම ඒවට අවශ්‍ය නීත්‍යානුකූලව කටයුතු කරන්න කියන නියෝගය මේ වන විටත් ලබා දීලා තිබෙනවා. ඒ වගේම කොළඹ මධ්‍යම බස් රථ නැවතුම්පළ මේක අපි සම්වර්ධනය කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙන ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට ට්‍රාන්ස්පෝර්ට් හබ් එකක් ලෙස සම්වර්ධනය කරන්න අවශ්‍ය පියවර නාගරික සම්වර්ධන අධිකාරියත් එක්ක ගරු අග්‍රාමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. අංග සම්පූර්ණ මට්ටමට මේක සකස් කරගත්තොත් අපේ මගී සේවය ශක්තිමත් කරන්න මගීන්ට පහසුකම් මගීම බස් රථ ධාවනය කරන රියදුරන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නත් පුළුවන්කම ලැබෙනවා. මම ගියා ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි මේ ස්ථාන පරීක්ෂා කරන්න. මට දැනුණු දේ තමයි මේ සේවකයන්ට විවේක ගන්න තියෙන ස්ථාන හිරගෙදර ඊට වැඩිය සැපයි කියලා. ඒ ස්ථාන දිහා බැලුවම ඒවා මකුණ මදුරුව බෝ කරන මධ්‍යස්ථාන බවට පත් වෙනවා. අවුරුදු ගණනාවකින් අලුත් වැඩියාවක් කළා නැහැ. ඩිපෝවලත් ඒක තමයි තත්ත්වයේ තියෙන්නේ. ඒ අයට විවේක ගන්න තියෙන මධ්‍යස්ථාන සකස් වෙලා නැහැ. අපි ඒ පිළිබඳව කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන්න කියන යෝජනා මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒ ආකාරයෙන් කටයුතු කළා මේ මගී ජනතාවගේ පහසුව වගේම ඒවා ධාවනය කරන රියදුරන්ගේ පහසුකම් පිළිබඳවත් අපි අවධානය යොමු කරනවා. දැන් මේ රියදුරන්ට ආවම අවශ්‍ය ඒ විවේක ගන්න ස්ථාන නැති වුණොත් ඒ අය නිදාගන්නේ නැතුව ඊළඟ දවසේ ධාවනය කරන්න යෑම තුළ අනතුරු ඇති වෙන්න ඉඩ තියෙනවා. එසේ එහෙම තත්ත්වයක් ආවොත් මේ විශාල ප්‍රමාණයකගේ ජීවිත අනතුරු වලට පත් වෙනවා. ඒ වගේම අපි ඒ වගේ වැඩසටහන් රාශියක් අරගෙන තියෙන ඒ වගේම ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීම සඳහා අපි නුදුරේම ක්‍රියාමාර්ගයක් ගන්නවා. දැන්ටමත් ඒ පිළිබඳව වැඩපිළිවෙළක් සකස් කරලා තිබෙනවා. ඒ වගේම දුරගමන් බස් රථවල ධාවනය කරන අයට ඒ දුරගමන් යන අයට අවශ්‍ය ආහාර පාන ගන්න ස්ථාන මේ ස්ථාන ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි කිසිසේත් උචිත තැන් වල නෙමෙයි මේ බස් රථ ධාවනය නවත්තන්. ඒවයි ආහාර පානවල එක පැත්තකින් අධික මිලක් තියෙනවා, අපිරිසිදුභාවය තියෙනවා. ඒ වගේම අවම පහසුකම් සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම්වත් ඒ ස්ථානවල නැහැ. වැසිකිලි කැසිකිලි පහසුකම්වත් ඒ ස්ථානවල හරියට නැහැ. ඒ නිසා දැන් අපි වෙනම වැඩපිළිවෙළක් සකස් කරගෙන යනවා. අපි
අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වගේ ස්ථාන කීපයක් සකස් කරන්නත් රජයේ ඉඩම් අරගෙන අනිත් පැත්තට ඒ තිබෙන ස්ථාන විධිමත් කිරීමට අපි කාලවකවානුවක් ලබා දෙනවා. ඒ ප්‍රමිතියට ආවොත් පමණක් එම ස්ථානවල බස් රථ නතර කරන්න අවශ්‍ය ඉඩකඩ අපි ලබා දෙනවා. එසේ නැත්නම් අපි ඒවා වෙනුවට වෙනත් විකල්ප ස්ථාන හඳුන්වා දීමේ වැඩපිළිවෙලක් ඉතාමත් කඩිනමින් මේ මාසය ඇතුළතම අපි ඒ කටයුත්ත ආරම්භ කරන්න දැනටමත් අවශ්‍ය පීවර ගනිමින් තිබෙනවා. ඒ වගේම අපි අනිත් පැත්තට ගත්තොත් දුම්රිය සේවය වැඩි දියුණු කිරීම සඳහා මම මේ අමාත්‍යාංශයට මදාල නිසා කියන්න කැමති, කැලණිවැලි දුම්රිය මාර්ගයේ ඉදිකිරීම කටයුතු අපි කඩිනම් කළා. ඒ අරා කොටුව මරදාන ආදර්ශ දුම්රිය මධ්‍යස්ථාන විදියට ඒවා සම්බන්ධනය කළා, ඒ පාසුකම් ලබා දෙන්න. ඒ වගේම දුම්රිය ප්‍රවේශ පත්‍ර පිළිබඳව ගැටලුවක් තියෙනවා, ඒවට පහසුවෙන් ඊ ටිකටින් ක්‍රමයක් අපි හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ වංචා දුම්රියට පමණක් නෙමෙයි බස් රථවලටත් ඒ ක්‍රමවේදය හඳුන්වලා දුන්නම එක පැත්තෙන් බස් රථවල හිමිකරුවන්ටත් ඒක හොඳ වෙයි, මගීන්ටත් පහසු වෙයි. මොකද අද සමහර වෙලාවට මේවයි ගමනාගමනය කරනකොට බස් එකේ නැග්ගම ඉතිරි සල්ලි ටික දෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඒ පිළිබඳවත් දැඩ්ලෙස් අවධානය යොමු කරලා ඒ නවීන තාක්ෂණය හඳුන්වලා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම අපි දැනටමත් මහනුවර ප්‍රදේශයට අමතර දුම්රියක් ධාවනය කරන්න, ඒ වගේ උඩරට දෙනුවර මැණිකේ දුම්රිය ගමන් වාර දෙකක් බවට පත් කරන් මේ වගේ ක්‍රමවේදයක් අපි සකස් කරමින් යනවා. ඒ වගේම මාතලේ දක්වා දුම්රිය ධාවනයට අවශ්‍ය දැනටමත් පෙරගමන් ඒ පරීක්ෂා කිරීම සිදු වෙනවා. ඉතාමත් කඩිනමින් ඒ කටයුත්ත අවසන් කරන්න අවශ්‍ය පියවර ගන්නවා. මේ වගේ පොදු ප්‍රවාහනයේ ශක්තිමත් කිරීම සඳහා රජයේ ගත හැකි ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගනිමින් යනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කළ ආකාරය අනුවත්, අග්‍රාමාත්‍යතුමාගේ ඒ යෝජනා අදහස් අනුවත් අපි බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් ශක්තිමත් හොඳ මගී ප්‍රවාහන පද්ධතියක් සකස් කළා මහජනතාවට ඉතාමත් පහසුවෙන් පොදු ප්‍රවාහන සේවයක ගමනාගමනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා මමත් අපේ රාජ්‍ය මැතිතුමන්ලා දෙපළ දිළුමමුණුගම් මැතිතුමා ප්‍රවාහන ශේෂ්ත්‍රයට කටයුතු කරන, ඒ වගේම දුම්රිය ශේෂ්ත්‍රයට සිබි රත්නායක මැතිතුමත් අපි එක්ව පැහැදිලි වැඩපිළිවෙලක් සහිතව මේ ජනතාවට වඩාත් පහසුවෙන් ගමන් කරන්න පුළුවන් මගී ප්‍රවාහන පද්ධතියක් සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගී ප්‍රවාහණයට පමණක් සීමා නොවී දුම්රිය භාණ්ඩ ප්‍රවාහණයට යොදා ගැනීම සඳහා අපි කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරනවා. දැන් අද වාහන විශාල ප්‍රමාණයක් යන්නේ ඉන්ධන අරගෙන යනවා, භාණ්ඩ ප්‍රවාහණයට යනවා. මේවා දුම්රිය මාර්ග මගින් ක්‍රියාත්මක වුණොත්
එක පැත්තකින් විනාඩි දෙකක් තියෙනවා.
එක පැත්තකින් වියදම අඩු කරගන්න පුළුවන්, අනිත් පැත්තට වාහන තදබදය අඩු කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ ආයතනවල දුම්රියේ ලාභය වැඩි කරගන්නත් පුළුවන්. ඒ වගේම මම තව කාරණයක් කියන්න කැමතියි. අපේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයක් තිබුණා. ඒක දැන් අපි කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් වැඩපිළිවෙළ සකස් කරගෙන යනවා. අලුතෙන් ඇප් එකක් අපි අඳුන්වලා දීලා තියෙනවා. දැන් ගෙදර ඉඳගෙන සෞඛ්‍ය අංශයේ වෙලාව අර සෞඛ්‍ය පරීක්ෂාවට වෙලාව ගන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලකට අපි සකස් කරලා තියෙනවා. ඒ වගේම අලුතෙන් කවුන්ටර් දාලා ජනාධිපතිතුමාගේ පරීක්ෂාවෙන් පස්සේ අපි එතන ශක්තිමත් වැඩපිළිවෙලක් හදලා තියෙනවා. මම ඔබතුමාට කියන්න කැමතියි මේ ආයතනය දැන්ට තියෙන දූෂිතම ආයතනයක් කියලා තමයි රටේ කතාවේ, අකාර්යක්ෂම ආයතනයක් කියලා. අපි අවුරුදු දෙකක් ඇතුළත මේ ආයතනය ලංකාවේ තියෙන හොඳම රාජ්‍ය ආයතනය බවට පත් කිරීම සඳහා වැඩපිළිවෙළක් දැන් සකස් කරගෙන යනවා. අනිවාර්යෙන් මේ කටයුත්ත කරන්න පුළුවන්කම ලැබෙනවා. මම මගේ කතාව මීට වැඩිය දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවසාන වශයෙන් මම මේ අමාත්‍යාංශයට අදාළ නොවුණත් මා අමාත්‍ය ධූරය දරන විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය පිළිබඳව විනාඩි භාගයක විතර කතාවකින් පස්සේ අවසාන කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒ පසුගිය ඊයේ පෙරේදා දිනේ විදුලියේ යම් බිඳ වැටීමක් සිදු වුණා. ඒ සම්බන්ධව විවිධ මත විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙන්න පටන් ගත්තා. මම මෙතෙන්දි කියන්න කැමති යම් ගැටලුවක් නිර්මාණය වෙලා තිබෙන ඇති වෙලා තිබෙන මේ ප්‍රශ්නය පිළිබඳව මාවත් දැනුවත් කරේ නැහැ. ඒ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් මේ විදුලිය බිඳ වැටීම සම්බන්ධව පැය දෙකක වගේ කාලයක් සමහර ප්‍රදේශවල ඇති වෙලා තිබෙනවා, මුළු ලංකාවේම නෙමෙයි. ඒ සම්බන්ධව පූර්ණ වාර්තාවක් මම කැඳවලා තිබෙනවා. එතන යම් වැරද්දක් වෙලා තිබෙනවා නම් අපි ඒකට අවශ්‍ය තීන්දුව ගන්නවා වගේම මම ඉතාමත් වගකීමෙන් කියනවා මේ රජය යටතේ මේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ උපදෙස් යටතේ කිසිදු මොනතරම් ප්‍රශ්න තිබුණත් ගැටලු තිබුණත් විදුලිය බිඳ වැටීමකින් තොරව කප්පාදුවකින් තොරව විදුලිය ජනතාවට ලබා දීමේ වගකීම අපි බාර ගන්නවා. අනිවාර්යයෙන්ම අපි ඒක ක්‍රියාත්මක කරනවායි කියන එකත් අපි ස්ථිර වශයෙන්ම සඳහන් කරන්නට කැමතියි. ඒ වගේම අපි විදුලි බල මණ්ඩලය ඒ වගේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ දෙකම දැවැන්ත පාඩුවක් ලබනවා. ඒවට ප්‍රධාන හේතු තියෙන විදුලි බල මණ්ඩලයේ අවුරුදු ගාණකින් අලුත් විදුලි බලාගාර පටන් ගත්තේ නැහැ. මේ ආයතන දෙකම ලාභදායී මට්ටමට පවත්වාගෙන යෑමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත්
Honorable Minister ඔබතුමාගේ පොඩි ප්‍රශ්නයක් අහන්න මට අවසර දෙන්න. ඔබතුමාගේ මේ කරපු ප්‍රකාශනය ඉතාමත්ම හොඳයි. මේ කාලාන්තරයක් තිස්සේ කරගෙන ආපු වැඩපිළිවෙල ඒක කරන්න ශක්තිය ධෛර්ය ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒක මම අහනවා දැන් මේ සෙන්ට්‍රල් බස් ස්ටෑන්ඩ් එකේ තියෙන ඉඩම අක්කර 20 ගානක්. ඒ 20 ගාන මේ පුද්ගලික අංශේ කාට හරි දෙන්න තීරණය කරලා තියෙනවා. නෑ නෑ. පුද්ගලික අංශේ කාට හරි දීලා ඒක සංවර්ධනය කරන්න.
නෑ කිසිදු ආකාරයක
දෙරණට සම්බන්ධ කෙනෙක් එක්ක දෙන්න යනවයි කියලා ආරංචියක් තියෙනවා. මේ ඒක මේ අගමැතිතුමා බ්ලොක් කරගෙන ඉන්නවා. නැත්නම් ජනාධිපති අතිගරු ජනාධිපතිතුමා ඒක දෙන්න යනවා කියලා. ඒකයි මම අහුවේ. ඔබතුමාගේ සංකල්පයේ ඉදිරියට ගෙනියන්න බැරි වෙනවා එහෙම දුන්නු.
නෑ මේ කිසිදු ආකාරයක මේ ස්ථානය පෞද්ගලික අංශයට දෙන්න කිසිදු තීන්දුවක් අරගෙන නැතේ කියන එක මම පැහැදිලිව කියනවා. මොකද කැබිනට් මණ්ඩලයට එවන් යෝජනාවක් ඉදිරිපත් වෙලාවත් නැහැ. එහෙම බලාපොරොත්තුවක් නැහැ. මේ ස්ථානයේ රාජ්‍ය මගින් නාගරික සම්වර්ධන අධිකාරියත් ප්‍රවාහන අමාත්‍යාංශයත් ඒකාබද්ධව සම්වර්ධනය කරන්න තමයි අපේ බලාපොරොත්තුව.
බොහොම
ස්තුතියි.
Honorable Ashok Abe Singh.
ස්තුති නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි. අද මෙම නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන අවස්ථාවේදී හිටපු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මට මේ පිළිබඳ වචන කීපයක් කතා කිරීමට හැකිවීම පිළිබඳ සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම 2019 ජූනි 18 දින අංක 218 2128 ඇලීරක් 9 දන්න අතිවිශේෂ ගැසට් පත්‍රය අපේ අමාත්‍යාංශය තුලින් තමයි ඉදිරිපත් කළේ. එම නියෝග 2019-9-20 දින ඉදිරිපත් කරන ලද නියෝග තමයි මේ අනුමත කිරීම සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම එම නියෝග 9ක් තියෙනවා. එයින් විශේෂයෙන්ම බස් නැවතුම් පොළවල සිට මීටර 30ක් ඉදිරියට සහ පිටුපසට වාහන නවතා තැබීම සීමා කිරීම හෝ තහනම් කිරීම පිළිබඳ තමයි විශේෂයෙන් මේ ගැන සඳහන් වෙන්නේ. ඒ වගේම සංඥා පිළිබඳව විශේෂයෙන්ම ඇමතිතුමා සඳහන් කළා පොදු ප්‍රවාහන සේවය සඳහා ජනතාව යොමු කරවීම ඉතා අත්‍යවශ්‍ය කාරණයක් කියලා. අපේ රජය වසර 4 තිස්සේ ප්‍රවාහන ක්ෂේත්‍රයට විශාල සේවයක් කළා. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී කියන්න කැමති එතුමා කිව්වා අපේ මේ රටේ තියෙන බස් රථ හුඟක් තියෙන්නේ ලොරි චැසිවල කියලා. බස් රථ සම්පූර්ණ බස් රථ ප්‍රමාණයම තියෙන්නේ 95%ක්ම ලොරි චැසිවල. ඒ නිසා පසුගිය රජය අපේ රජය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ වගේම මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරලා පිරිවිතර 9ක් අපි සකස් කළා. ඒ පිරිවිතර 9 අපි අනුමත කරගෙන මින්පසුව මේ රටට ගේන්න පුළුවන් වෙන්නේ ලොරි චැසි
සම්බන්ධ. ඕඩර් ප්ලීස්. Honorable Deenuga Vidhanake will take the chair.
මූලාසනරෝ මන්ත්‍රීමණි එම පිරිවිතර 9 අපි පසුගිය 2018 වසරේ අනුමත කරගෙන දැන් මීට පසුව ලංකාවට ගේද්දී පුළුවන් වෙන්නේ ඒ ලොරි චැසි සහිත බස් රථ නෙමේ, අනිත් සෑම බස් රථයක්ම ගේන පුළුවන් විදිහට අපි සකස් කරලා තිබුණා. ඒ නිසා විශේෂයෙන්ම මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා 2019 වසරේ මාර්තු මාසයේ පමණ බස් රථ 2000ක් එවැනි බස් රථ ලංකාවට ගේන්න තාම ඒක මං හිතන්නේ ක්‍රියාත්මක වෙලා නැහැ. මං හිතන්නේ ඒක පත්‍රයට දාලා ටෙන්ඩර් කැඳවීම දක්වා ගිහිල්ලා තිබුණා. එතනින් පසුව මං හිතන්නේ ඒක යම්කිසි කාලයක් ඉදිරියට සලකා බැලීම සඳහා තීන්දු කරලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා. කෙසේ වෙතත් අපි 2015 බලයට පත්වන විට විශේෂයෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල ප්‍රශ්න රාශියක් තිබුණා. ගමනාගමන මණ්ඩලයේ විශේෂයෙන්ම ඩිපෝ 106.79 වැටුප් ගෙවලා තිබුණේ සේවක අර්ථසාධක අරමුදල් භාරකාර අරමුදල් කෝටි 2550ක් පමණ හිඟ තිබුණා. කවමදාක්වත් සේවකයෙකුට බෝනස් මුදලක් දීලා තිබුණේ නැහැ. රුපියල් 1000ක් තමයි උපරිම දීලා තිබුණේ. සේවකයන්ගේ පඩි වැඩි කිරීම වේතන වැඩි කිරීම කරලා තිබුණේ නැහැ. උසස් වීම් ලබා දීලා තිබුණේ නැහැ. නමුත් අපි ඒ කාලය තුල එම සේවක අර්ථසාධක අරමුදල් කෝටි 2550ම අපි බැර කරන්න පුළුවන් වුණා. ඒක සේවකයන් ලැබූ ජයග්‍රහණයක්, ඒ වගේම අපේ රජය ලැබූ ජයග්‍රහණයක්. ඒ වගේම සෑම සේවකයෙකුම 2018 වසරේ රුපියල් 13500ක් කරන උපරිම බෝනස් මුදල අපි ලබා දුන්නා. සෑම ඩිපෝයකම නිසි වේලාවට වැටුප් ගෙවන තත්ත්වයක් ඇති කළා. අපේ කාලය තුල සෑම ඩිපෝයකම රුපියල් කෝටියකට වඩා මිලියන 10කට වඩා ස්ථිර තැන්පතු තබන තත්ත්වයක් ඇති කළා. මට මතකයි උතුරු පාදේශිකයේ තුල පමණක් කෝටි 20කට වැඩි ස්ථිර තැන්පතුයේ ඩිපෝවල තැන්පත් වෙලා තිබුණා. ඒ වගේම විශේෂයෙන්ම අපේ කාලය තුල ලංකා ගමනාන මණ්ඩලය 2017 වසරේ 161 කෝටි 82 ලක්ෂයක් ලාභ ලැබුවා. 2018 වසරේ කෝටි 200ක ලාභයක් ලැබුවා. ඉතින් අපි සන්තෝෂ වෙනවා අපේ අමාත්‍යාංශය තුලින් ලංකා ගමනාන මණ්ඩලය යම් ස්ථානයකට ගේන්න පුළුවන් වුණා. දැන් අපේ රාජ්‍ය ඇමතුමා ඉන්නවා, දිල්මා අමුග්‍රාම ඇමතුමා, ඒත් වගේම දුම්රිය ඇමතුමා ඉන්නවා, රත්නායක ඇමතුමා. මම සුභපතනවා මේ අමාත්‍යාංශය මේ විදිහට ඉදිරියට රා යන්න. විශේෂයෙන්ම අර ලොරි චැසි වෙනුවට බස් රථ ගේන වැඩසටහන ඔබතුමාලාට ක්‍රියාත්මක කිරීමට ශක්තිය ලැබේවයි කියලා විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ලංකා ගමනාන මණ්ඩලයේ තියෙන ඒ අක්‍රමිකතා ඒ අඩු කරලා, මොකද විශේෂයෙන්ම තිබුණා දේශපාලන පෙරලියක් වුණ ගමන් සේවක ඉවත් වෙලා එතන විශේෂම දේශපාලන තත්ත්වයක් එනවා. ඒ තුල ආදායම එන්නේ අඩු වෙන තත්ත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඒ ආදායම අඩු වීම දැන්ට සිදුවීම් පවතිනවා කියලා අපිට තේරෙනවා. ඒ නිසා ඔබතුමාලා ඒ පිළිබඳ අවධානය යොමු කරලා ඒ නියම ආදායම ලබා ගැනීම සඳහා, මොකද මේක විශාල අභියෝගයක් ඔබතුමාලට, මම හිතන්නේ ඒක කරන්න පුළුවන් වෙයි කියලා තරුණ ඇමති වශයෙන් ඔබතුමාට. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව සාමාන්‍ය කෝටි 700ක් වසරකට පාඩු ලබන තත්ත්වයක් තියෙනවා. ලංකාවේ වැඩිම වෘත්තීය සමිති ප්‍රමාණය තියෙන මේ දුම්රිය දෙපාර්තමේන්තුව තුළ. ඒ නිසා විශේෂයෙන්ම ඒක හරියට කරගෙන යද්දී විශාල ප්‍රශ්න ඇති වෙනවා. අපි මේ කාලය තුල අපි දුම්රිය ඉන්දියාවෙන් අපි අනුම් කරලා තිබුණා බලවේග කට්ටල 6ක්. ඒ බලවේග කට්ටල 6ම අපි දැන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම චීනෙන් බලවේග කට්ටල 9ක් අපි අනුම් කළා. ඒකෙන් 5ක් දැන්ට ඇවිල්ලා තියෙනවා. තව 4ක් ලැබෙන්න තියෙනවා. ඒ වගේම දුම්රිය එන්ජින් 10ක් අපි අනුම් කරලා තිබුණා. ඒකෙන් 8ක් දැන් ඇවිල්ලා තියෙනවා. තව 2ක් එන්න තියෙනවා. ඒ වගේම චීනෙන් ඉන්දියාවෙන් දුම්රිය මැදිරි 160ක් අපි ලංකාවට ගේන්න තිබුණා. තාම ඒක පැමිණිලා නැහැ. ඒක ඉදිරියේදී ලැබෙයි. ඒ වගේම විශේෂයෙන්ම අපි ලංකාවේ කර්මාන්තකරුවන් දිරිගැන්වීම සඳහා පැරණි දුම්රිය මැදිරි 200ක් නවීකරණය කිරීම සඳහා ලංකාවේ කර්මාන්තකරුවන් ටැන්ට්‍රි සමාගමට ලබා දීලා ඒ 200න් අපි 125ක් දැම පමණ දැනට ධාවනයට යොදවන්න අපේ රජයේ කාලෙදී අපිට හැකි වුණා. ඒ නිසා ඒකත් අපි ලබපු ලොකු ජයග්‍රහණයක්. ඊටු ටිකත් මම හිතන්නේ මේ වසර තුල ඒක ඉතා හොඳින් ඒක නවීකරණය කරනවා මේ සමාගම. ඒ පිළිබඳව මම ඔවුන්ටත් ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා අපේ වර්තමාන අලුත් අමාත්‍යවරයාට මේ ඊටු මැදිරි 75ක් මේ ධාවනයට යොදවන්න හැකි වෙයි කියලා. ඒ වගේම කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය තුලින් කැලණිවල දුම්රිය මාර්ග ව්‍යාපෘතිය අපි ඩොලර් බිලියන් 2කට ආසන්න ව්‍යාපෘතියක්. ඒකෙන් ඩොලර් මිලියන් 600ක් ආසියානු සංගතන බැංකුවෙන් අපිට මූලිකව ලැබිලා තියෙනවා. ඒ සඳහා දැන් සියල්ල වැඩ කටයුතු අපි අවසන් කරලා තිබුණා. කොළඹ සිට මාකුඹුර දක්වා කණුමතින් ද්විත්ව මාර්ගයක් ක්‍රියාත්මක වෙන්නත්, මාකුඹුරේ සිට පාදුක්ක දක්වා පොළොවේ මේ බිමෙන් ද්විත්ව මාර්ගයක් ක්‍රියාත්මක වෙන්නත්, පාදුක්කේ සිට අවිස්සාවල දක්වා තනි මාර්ගයකත් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණොත් අපිට විශේෂයෙන්ම මං හිතන්නේ මේ ව්‍යාපෘතිය අවසන් වෙන්නේ 2024. ව්‍යාපෘතිය අවසන් වුණාට පසුව කොළඹට එන ජනගහණය, ඒ දුම්රියෙන් එන ජනගහණය වැඩි වෙයි. මේ නිසා විශේෂ මාර්ග තදබදේ අවම කිරීමට අපිට හැකි වෙයි. මේ හොඳ ව්‍යාපෘතියක් ඒකත් ක්‍රියාත්මක කරන්න කියලා විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වුණා විශේෂයෙන් මම අමාත්‍ය මගේ ප්‍රදේශයේ කුරුණෑගල සිට පොල්ගහවල දක්වා ද්විත්ව මාර්ගයක් බවට පත් කරන්න.
Isanda Indian Unaya Ojanakramata, then Vedakar among Mehuela Baladi, then Eka India Exim Banko at Yomkar Latino, I tender Kandim Sanda Avashikriya Party, Siala, Kirimasanda, Vishala Kalegia, Mama Rajamatura about New Jamatura about Patuna Kali, then Mamma make a Balaputuna, Pasaragana Gia, Habai, then Avasan Adri Tavilatino, Mangitano Abutumata, Eka Avasan May, Vasari Atulta, Aramba Kirimata, Labekila, Kurunagasa, Polgahala, Dutumarga about Patkara, Inisa Visheshem, Dumri Department, Api Navikar. Tulin, Alut Dumbria Madiri, Eva Game, Dumbria Engine, then Udarata Dumbria Margesanda, Bale Asobala Vedi Promanati and Dumbria Engine Navasha, Epilibala Tabisaka Chakalatibuna, Ekat Idri Dubutuma Kriatma Kraikil Hitano, Eva Game, Columbus Sita, Badula Dakwa, Vishesh Navina Dumbria, Balevek Katala Kriatma Kirib Sanda, Vedipilla Kutuma Sakaskara, Api Palavini, Gamanagia, Tinipase, Gaman Varat, Arambakraikil Api Hitano. Eva Game, Visheshem. අපේ රටේ දැනට ජනතාවගෙන් 49% 48% පමණ තම පොදු ප්‍රවාහන සේවය භාවිත කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ අර අලුත් බස් රථ 2000 ගෙනල්ලා ඒක ඒ බස් රථ තුලින් කොළඹට පැමිණෙන සාමාන්‍ය පුද්ගලික වාහන අඩු කරන්න. කොළඹට පැමිණෙන පුද්ගලික වාහන අඩු කිරීමට පුළුවන් වෙනවා ඒ නවීන බස් රථ යෙදවීම තුලින් ඒ නවීන බස් රථවල ජනතාව ගමන් කරවීම ඇති කළොත්. තවත් අපේ ඇමතිවරයා කිව්වා ඒ සඳහා පොදු ප්‍රවාහනයේ ජනතාව ඇතුළත් කරන්න අපේ කාලේ අපි සකස් කරලා තිබුණා සහසර කියලා වැඩපිළිවෙලක්. ඔබතුමාලා ඒක දන්නවා. ඒ සහසර වැඩපිළිවෙල හිටපු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලක් ඒක අපි මූලික වැඩපිළිවෙලක් නුවරින් ආරම්භ කළා නියම ව්‍යාපෘතියක් විදිහට. ඒ නිසා ශ්‍රම ආයතන සමග සාකච්ඡා කරලා මුළු ලංකාවම ක්‍රියාත්මක කරන්න හැදුවේ. ඒක ටිකක් අපහසු වැඩක් වුණත් ඒක ක්‍රියාත්මක කරොත්. මොකද පෙරගෙවුම් කාඩ් පතකින් මේ ගෙවුම් කරලා බස් රථයේ ගමන් කරන්න වැඩපිළිවෙල සකස් කරන්න. ඉතින් ඒ සඳහා වැඩපිළිවෙල ඔබතුමාලාට මේක ඉදිරියට අරන් ගිහිල්ලා ඒක ලංකාව පුරා ප්‍රචලිත කෙරුවොත් ඒ පෙරගෙවුම් කාඩ් පතක් මම යෝජනා කළා සාමාන්‍යයෙන් බස් රථවල ගමන් කරන එකට පෙරගෙවුම් කාඩ් පත් පළවෙනි වර මුළු රටේම ජනතාවට අඩු ගන්න එක කාඩ් පතක් නොමිලේ හරි දෙන්න වෙයි. එහෙම හරි දීලා මේ පෙරගෙවුම් කාඩ් පත් හඳුනා ගැනීම ක්‍රමය කරන්න. හැබැයි නවීන බස් රථ තියෙන්න ඕනේ. නැතුව මේ බස් රථවලින් ඒක කරන්න බෑ. ඒක ආරම්භයක් වශයෙන් අර බස් රථ 2000 අපි බල අපි අපේ රජයේ විසින් ඒ ආරම්භ කරලද. මොකද ඒ පිරිවිතර නමේ හදලා තියෙනවා. ඒක අනුමත කරලා තියෙනවා. දැන්ට මීට පස්සේ ලංකාවට ගෙද්දි අපි දැන්ට බස් රථ මං හිතන්නේ 500ක් ඉන්දියාවෙන් ගේන්න අපි අනුමත කරලා තියෙනවා. ඒ පැරණි මේ බස් රථ ඒ පැරණි කියන්නේ ඒ පිරිවිතර අනුමත කරන්න ඉස්සෙල්ලා. දැන් අනුමත කෙරුවාට පස්සේ ඔබතුමාලාට ඉදිරියේදී ඒ නවීන බස් රථ ගෙනාවොත් මං හිතන්නේ කොළඹට එන වාහන ප්‍රමාණය දවසකට විශාල ප්‍රමාණයක් වාහන කොළඹට එනවා. දැන්ට ලංකාවේ ලියාපදිංචි වාහන ප්‍රමාණය
මන්තුමනේ ඔබතුමා නේද දෙකක්
තියෙනවා. මිලියන 7.7ක්. ඉතින් මේ බිලියන 7.7න් මෝටර රථ වතරක් තියෙනවා 8 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක්. වෑන් ද්විත්ව කාර්ය වාහන තියෙනවා සාමාන්‍යයෙන් 8 මේ 5 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්. ඉතින් මේ සියල්ලම දවසකට කොළඹට එන වාහන ප්‍රමාණය 5 ලක්ෂයකට වැඩි. ජනතාවත් විශාල ප්‍රමාණයක් කොළඹට එනවා. මේ තනි වාහන හුඟක් බැලුවොත් එක වාහනයක එක්කෙනා එන්නේ. මේක නතර කරන්න පුළුවන් වෙනවා අපි නවීන බස් රථ ගෙනාවොත් ඒ බස් රථ මදාවණයට හේතුවීම තුලින් අපිට මේක කරන්න පුළුවන් ඒ නිසා මම හිතනවා මේ නව රජයට හැබැයි ඉතින් තව ප්‍රශ්නෙකුත් තියෙනවා මොකද්ද මැතිවරණයක් එනවනේ මැතිවරණය ආවත් මේ මැතිවරණෙන් අපි ජයග්‍රහණය කරපුවාම අපිටම මේක කරන්න පුළුවන් වේද කියන්න බෑ හැබැයි මම හිතනවා මේ මාස කීපයක් තියෙනවා මැතිවරණෙත් එක්ක ඔබතුමාලට ඒ මැතිවරණයට පෙතම මේ සමහර ඒවා කරන්න පුළුවන් කෙසේ වෙතත් විශේෂයෙන්ම මේ නව ඇමතිවරයාට සුභපතනවා මේ අපි ආරම්භ කළේ වැඩසටහන් සියල්ලම ඉදිරියට කරගෙන යාමට මේ කාලය තීරමයිදී ශක්තිය ලැබේවා කියලා විශේෂයෙන්ම ප්‍රවාහන ජාතික ප්‍රවාහන කමිෂන් සභාව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය සභාවේ තියෙන ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා මොකද ලංකාවේ පුද්ගලික බස් රථ සාමාන්‍යයෙන් 22000ක් පමණ තියෙනවා. ඒකෙන් දිනපතා ධාවනය වෙන බස් රථ 17000ක් පමණ. ඒ බස් රථ 17000 දවසකට මිලියන 7ක් 7ක් පමණ ජනතාව ගමන් කරනවා. ලංකා ගමනාගමනයේ බස් රථ 5500යි තියෙන්නේ. ඒකෙන් මිලියන 2ක් පමණ තමයි ගමන් කරන්නේ. ඉතින් ඒ අන්තර්පලාත් බස් රථ පිළිබඳ යම්කිසි නියාමනයක් කරන්න අවශ්‍යයි ඉතාම අවශ්‍යයි ඒ සඳහාත් ඔබතුමාලට ඒ ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ලංකා වෛද්‍ය සභාවේ තියෙන පෝලිම් පිළිබඳ ප්‍රශ්නේ දැන් මේකට මොනවා හරි වැඩපිළිවෙලක් අපි ඒක දවස්වලින් දැම්ම කල්පනා කළා මොකද සමහර විට උදේ ඉඳන් ඇවිල්ලා පෝලිමේ ඉන්නවා හැම දිස්ත්‍රික්කයේම වෛද්‍ය සභාව ඉදිරිපිට විශාල පෝලිම් දකින්න ඉතින් ඒකට හේතුව කියලා අපි දැක්කේ මුඟක් අය උදේ ඇවිල්ලා උදේ මේක කරගන්න යනවා හැමදාම 12න් පස්සේ කිසිම කෙනෙක් පෝලිමේ එන්නේ නැහැ ඊට පස්සේ ඒක නිසා මේකට ක්‍රමයක් දැන් අලුතෙන් ඔන්ලයින් සිස්ටම් එකක් ඔයගොල්ලෝ හදලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා. ඒ ක්‍රමයේ ක්‍රියාත්මක කළොත් මේ උදේ ඉඳන් හැමදාම වෛද්‍ය ආයතන ඉස්සරහා පිට පොලිමේ තියෙන ඒ ඒ පොලිම නැති කරගන්න.
ගරුබන්තුමා අවසන් කාලය අවසන්.
විශේෂයෙන්ම අද මේ අප ආණ්ඩුව වරජයේ ඉදිරිපත් කළේ නියෝග ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තේ ඉදිරිපත් කිරීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් ඒ නියෝග අනුව ඉදිරියේදී ජනතාවට යම්කිසි සහනයක් සැලසේ බලාපොරොත්තු වෙන මම නිහඬව ස්තුතියි.
බොහොම ස්තුතියි.